දිනට නියමිත කටයුතු වල අංක 1 රාජ්‍යතාන්ත්‍රික වරපෂාද පනතැත්තේ නියෝග සහ අංක 2 විදුලි බලහ බලශක්ති අමාත්‍ය තුමා කණිත තෙල් නිෂ්පාදන විශ්වවිද්‍යාල පනතැත්තේ නියෝග ඉදිරිපත් කර.
අලි සබ්‍රියම තුමා විවාදය ආරම්භ කරන්න. Order please, Deputy Speaker will take the chair now.
Honorable Deputy Speaker, I will just give an overview of why what we are trying to do on this particular orders which you have published on the Gazette. Parliamentary approval for the implementation of the immunities and privileges agreed for International Centre for Research in Agroforestry and the Global Green Growth Institution, and the agreement to be acceded with the International Atomic Energy Agency on the privileges and immunities of the IAEA. The Government of Sri Lanka, Honorable Deputy Speaker, from time to time enters into status agreement with international government, international and regional organization to provide such organization with certain privileges and immunities for their operations in Sri Lanka. The legal framework for that facilities, these privileges and immunities is contained in Section 4 and 5 of the Diplomatic Privileges Act, Number 9 of 1996. When Government of Sri Lanka enters into an agreement with an international and intergovernmental organization to provide for immunities and privileges in order to give effect to those, the Minister of Foreign Affairs is supposed to publish such immunities and privileges by order in the Gazette and place before the Parliament in terms of Section 4 and 5 of the Diplomatic Privileges Act. That is why we have placed that on the Gazette and before the Parliament. Given the above, Sri Lanka has signed host country agreement with ICRAF on the 14th of September 2022, GGGI on the 7th of February 2023, and Sri Lanka intend to accede to the agreement on the privileges and immunities of the IAEA, that is International Agency of Atomic Energy. In order to give effect of the provisions relating to the privileges and immunities in the agreement signed with ICRAF and GGI and IAEA, agreement to be acceded, I, by order, Extraordinary Gazette number 2348/2048, dated 8 September 2023, published a set provisions in keeping with Section 4 of the Diplomatic Privileges Act No. 9 of 1996. In keeping with Section 5 of the Diplomatic Privileges Act, provisions relating to the privileges and immunities published by order is now being placed before the Parliament for approval. Why we are giving this status agreement and the privileges to the ICRAF, I will explain now. ICRAF operates as an international research center for the purpose of improving and increasing sustainable and climate-resilient agriculture production throughout the developing world through research and related activities in such a way that the nutritional level and general economic well-being of the low-income people are improved. ICRAF is headquartered in Nairobi, Kenya, and has offices and presence in over 30 countries. ICRAF, establishing a country office in Sri Lanka, will expedite development of transformational project in achieving a green economy, creating job opportunities for rural youth and urban youth, and improving the management of soil, water and biological resources that would underpin green economy in the country. A few of the current and proposed projects will help achieving the above objectives are sustainable management of upper watershed for better management of erosion and water resources. Approximately $40 million GCF grant project was developed with the support of ICRAF together with the International Union and Conservation of Nature, IUCN. The executive entities for the GCF Knuckles project are ICRAF and the Ministry of Irrigation, and project is implemented in partnership with the several key ministries, including Ministry of Environment as the national designated authority for GCF. Number two, development of four transformational projects under the readiness plan, including an estimated $150 million project that aims to develop export value chain based on improved varieties of under-invested tree crop such as jack, kitul, etc. Capacity strengthening and technology transfer to key government and research entities in the genomics, landscape and spatial analysis and monitoring, evidence-based big data decision-making and transformational change. That some of the benefits which we will receive when we get the ICRAF to set up their office in Sri Lanka. GGI is a treaty-based international intergovernmental organization that is dedicated to supporting and promoting strong, inclusive and sustainable economic growth in developing countries and emerging economies. Its mission is to support members in the transformation of their economies into green growth economic model. GGI plays the role of an enabler and facilitator for the transition of its member countries into low-carbon, green economies by providing policy and technical support in the government of green growth plans, in the development of green growth plans, support mobilization of green investment, implementation of green growth project with identified key national entities, and development of local capacity and knowledge sharing. So GGI has a framework agreement with the Green Climate Fund for their readiness program. GCF, which is the Green Climate Fund, is the largest fund in the world in relation to climate change. At present, GGI is delivery partner for the GCF National Adaptation Planning Readiness Support Project and is working closely with the Ministry of Environment. On revising Sri Lanka's National Adaptation Plan for 2534 and preparing Sri Lanka's first set of provincial adaptation plans and investment plan for all 9 provinces in Sri Lanka. Accordingly, partnering with GGI will accrue the following benefit for Sri Lanka. Obtain assistance required to implement strategies, methodologies and plans in line with the green growth activities and to help secure financial assistance as well as other investment facilities necessary for the purpose. Honorable Deputy Speaker, it also will gain access sub-project for which financial assistance is provided through GCF readiness support as well as other international funds and to formulate acceptable project proposals. It will also help us to secure support for capacity development for the state sector in the context of green growth and climate action. Opportunity to exchange knowledge, tools and methodologies relevant to green development and climate change among member countries. In addition to being the delivery partner on the revision of National Adaptation Plan, ongoing initiative of Sri Lanka by GGI include facilitation of adaptation of sustainable public transportation system, that is e-mobility, for low-carbon city development in the Colombo Metropolitan and the exploration of renewable energy investment opportunities. So these are very important two institutions which is setting up their country office in Sri Lanka. Accordingly, in terms of our obligation, We are providing them with certain privileges and immunity, so they will be comfortable here in dealing with the government and the agencies of the government. And why are we giving these privileges and immunities to IAEA? IAEA, the world's intergovernmental forum for scientific and technological cooperation into secure, peaceful and safe use of nuclear science and technology and nuclear power that contribute to UN Sustainable Development Goal. IAEA was established as an autonomous international organization under UN system on 29 July 1957, and Sri Lanka is a founding member since 1957. Though established independently of the United Nations through its own international treaty, IAEA reports to both United Nations General Assembly and the Security Council and headquartered in Vienna, Australia. The agreement on privileges and immunities of the IAEA defines the legal capacity and the status of the IAEA officials, international experts, delegates of the member states that would attend various IAEA workshops, meetings, trainings, and expert missions conducted in Sri Lanka. Programs of IAEA encourages development of peaceful application of nuclear energy, science and technology, and safeguard against the misuse of nuclear technology and nuclear material, and promote nuclear safety and security standard, including radiation protection and their implementation. So, Honorable Deputy Speaker, it has become difficult to getting IAEA expert and organizing training courses, meeting, workshop in Sri Lanka, as Sri Lanka is not a state party to the agreement on privileges and immunities of IAEA. Following would be expected the benefits by becoming a stated party, which we are doing it today, to the agreement on privileges and immunities of IAEA. A, to provide and receive credible assurances regarding the peaceful nature of the nuclear program. B, to enhance transparency, build confidence, and facilitate peaceful nuclear cooperation. 3, to keep control over the nuclear materials and nuclear activities conducted in Sri Lanka under the control of the government by adopting a system on accounting for and control for nuclear materials. D, to demonstrate Sri Lanka's strong commitment to the global non-proliferation regime. Karu Niyojakata Nayakathumani, Mama E Karunu Prakashakare, Sri Lanka Ve Rajya Tantrika Muktiha Varaprasada Yatate, Api Ayatana Tunak Lanka Ve Stapita Kirima Sandaha, Onta Avashya Muktiya Labadi Madapati Katyudukala Tienava, Api Videsh Amatyan Shadiata Katyudukarana Kota, Own Samaga status agreement එකක් ඔවුන්ගේ තත්ත්වය පිළිබඳව ලංකාව තුල යම් ගිවිසුමකට එළඹෙනවා ඒ ගිවිසුම් වලට එළඹුණාට පස්සේ අපි බැඳිලා තිබෙනවා ඔවුන්ට ශ්‍රී ලංකාවේ නීතිය අනුව යම් යම් වරප්‍රසාද හා මුක්තිය ලබා දීම සඳහා මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මුක්තිය ලබා දීමට ඒ අනුව මම සඳහන් කරපු ආයතන තුන සම්බන්ධයෙන් අපිට තාමත්ම වැදගත් වෙනවා පළවෙනි ආයතනය තුලින් ලංකාවේ කෘෂිකාර්මාන්තය නවීකරණය කිරීම සඳහා සහ ලංකාවේ පරිසරය රැකගැනීම සඳහා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා දෙවන ආයතනයේ GGI එක තුලින් ශ්‍රී ලංකාව තුල පරිසරයට හිතකර එහා සම්බන්ධ මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසෙනවා තුන්වෙනි එක අපි දන්නවා ජාත්‍යන්තර පරමාණු බල ශක්ති අධිකාරිය ඔවුන් තුලින් අපිට පුළුවන් ශ්‍රී ලංකාවේ සාමකාමී භාවිතය සඳහා Nuclear Niyashtika Balaya Pavita Kirima, Esandha Avasara Laba Deema, Esandha Katayutu Kirima, Esambandhayen Ekathu Vela Katayutu Kirimata Avashya Parisaraya Salasima. Meken Api Adahas Karanne Pahugiya Kalaya Tuladi, Dirgha Vashayen Mahansi Vela, Me Vedagath Ayathana Lankawa Tulata Kandawagena, Ounge Knowledge Eka, Ounge Hakiyawa, Ounge Mudal, Saha Ounge Network Eka Pavichchi Karala, අපිට අවශ්‍ය පාසුකම් ලබා දීම සඳහා කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලැබියට තමයි මේ ආයතනත් එක්ක අපි මේ වත්සන් කරලා තියෙන්නේ ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මේ තුලින් විශාල වශයෙන් අපිට යම් යම් වරප්‍රසාද ලැබෙයි කියලා. අරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ අනුව අපේ විදේශ ප්‍රතිපත්තිය තුලිය පහුගිය කාලය තුලදී අප ඔබතුමා දකින්නට ඇති අපි උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය හා ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමින් බටහිර හා නැගෙනහිර ඇතුළු ලෝකයේ සියලුම රටවල් එක්ක නොබැඳී රටක ප්‍රතිපත්ති අනුගමනය කරමින් ලබාගත හැකි උපරිම වරප්‍රසාද හා අයිතිවාසිකම් ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා ආර්ථික වශයෙන් අපේ විදේශ සම්බන්ධතා පාවිච්චි කරමින් ලංකාවට අපනයනය සඳහා අවශ්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා එහා සමානවම ලංකාවට විදේශ ආයෝජන ලබා ගැනීම සඳහා කටයුතු කිරීමට අපි කටයුතු කරමින් ඉන්නවා. උදාහරණයක් ඇටියට දැන් පසුගිය මාසයේ ගත්තම අපිට හැකියාව ලැබුණා ඉරානයේ ගරු ජනාධිපතිතුමාට ලංකාවට එන්නට අවස්ථාව ලබා දෙන්නට. ඒ අනුව අතුකර ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් අනුව අපි ඉරානයේ ගරු ජනාධිපතිතුමාට ලංකාවට ආරාධනා කරා. එතුමා ඇවිල්ලා උමාඔය ව්‍යාපෘතිය විවෘත කරා. ඒ උමාඔය ව්‍යාපෘතිය තුළින් ලංකාවේ ජලවිදුලි බලයට හා විදුලි බල පද්ධතියට මෙගාවොට් 120ක් ඇතුල් වුණා. ඒ සාමාන්‍යයෙන් දල වශයෙන් ශ්‍රී ලංකාවේ සමස්ත අවශ්‍යතාවයෙන් 5%කටත් වැඩි ප්‍රමාණයක්. අපි හිතනවා එය දැනේ කියලා ජූලි මාසයේ විතර වෙනකොට ලංකාවේ විදුලි බල බිලෙන් යම් ප්‍රමාණයක් අඩු කර ගැනීම සඳහා මේක දායක වෙයි කියලා. ඒ අනුවම අපි දැක්කා මම දැක්කා මාස 6කට විතර ඉස්සෙල්ලා අපි මහාන් එයා ආයතනයට ලංකාවට එන්න සඳහා අවස්ථාව ලබා දුන්නා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපිට දැන් දැනගන්න ලැබිලා තියෙනවා ඔවුන්ගේ ගුවන් ගමන් ආරම්භ කරනවා කියලා. ඒ අනුව ඉරානයෙන් විශාල සංචාරක ප්‍රමාණයක් ලංකාවට ගෙන්නා ගැනීම සඳහා අපි උත්සාහ කරනවා. මේ අවුරුද්දේදී සංචාරක ව්‍යාපාරය නිවැරදි ආකාරණයෙන් කළමනාකරණය කරගත්තොත් අපිට පුළුවන් වෙයි ඉතිහාසයේ 2018 වර්ෂයේ තමයි ලංකාවට වැඩිම සංචාරකයෝ ආවේ. ඊට වඩා වැඩි ප්‍රමාණයක් ගෙන්වා ගැනීම සඳහා අපිට හැකියාව ලැබෙයි. එම නිසා අපි උත්සාහ කරන්නේ විවිධ රටවල් එක්ක සාකච්ඡා කරලා විවිධ රටවල් එක්ක අපේ තියෙන මිත්‍රත්වය වැඩි දියුණු කරලා අපි සියලු දෙනා එක්කම අපේ our foreign policy for a long period of time had been friendship to all and enmity to none. සියලු දෙමාටම මිත්‍රත්වයේ බෑත දිගු කරලා අනවශ්‍ය බලපෑම් වලින් තොරව අපි තෝරගෙන ස්වාධීන 2000 පුද්ගලයෝ හැටියට හා රටක් හැටියට කටයුතු කරන්නේ කොහොමද කියන එක. තවදුරටත් මම කියන්නට ඕන ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පසුගිය සතියේ මම සෞදි අරාබියාවේ විදේශ අමාත්‍යතුමාගේ ඉල්ලීමකට අනුව සහ ආරාධනයකට අනුව සෞදි අරාබියාවේ ප්‍රථම වතාවට පැවති World Economic Forum, ඒ කියන්නේ ලෝක වෙළඳ ප්‍රජාව එකතු වෙන ඒ World Economic WEF Forum එක අමතීම සඳහා මට අවස්ථාව ලැබුණා. එහිදී ඉතාමත්ම වැදගත් සාකච්ඡා දෙකකට කොටස්කාරයෝ හැටියට පැනලිස්ට් කෙනෙක් හැටියට මට ශ්‍රී ලංකාවේ තත්ත්වය සහ අපි මුහුණ දෙන අභියෝග පිළිබඳව සංවර්ධනය වෙමින් පවතින රටක් හැටියට අපි මුහුණ දෙන අභියෝග පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්නට අවස්ථාව ලැබුණා. එම සංචාරය තුළදී මට සෞදි අරාබියාවේ විදේශ අමාත්‍යතුමත්, සෞදි අරාබියාවේ ආයෝජන අමාත්‍යතුමත්, සෞදි අරාබියාවේ ආර්ථික අමාත්‍යතුමා යන තුන්දෙනාම මුණ ගැසෙන්නට හැකියාව ලැබුණා. අපි අස්සන් කරා ඔවුන් එක්ක ඉන්වෙස්ට්මන්ට් ප්‍රොමෝෂන් ඇග්‍රීමන්ට් එකක්, ශ්‍රී ලංකාව තුළ ආයෝජනයේ ප්‍රවර්ධනය කිරීම සඳහා ඇග්‍රීමන්ට් එකක් කාලයක් තිස්සේ අපි සාකච්ඡා කරගෙන යන දෙයක්. මම හිතන ඔය සාකච්ඡා ආරම්භ වුණේ ගරු මහාචාර්ය ජී.එල්. පීරිස්මැතිතුමා අපේ විදේශ අමාත්‍යවරයා වෙත ඉන්නකොට අපිට ඒ සාකච්ඡා කරලා අධ්‍යයනය කරලා අවසාන වශයෙන් ගිය සතියේදී අපිට අත්සන් කරන්න ලැබුණා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා විශාල ප්‍රමාණයක ආයෝජනයක් ලංකාවට ගලා එන්නට හැකියාවක් තියෙනවායි කියලා. ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙනවා ටාගටඩ් ඉන්වෙස්ට්මන්ට් විශාල ආයෝජන කීපයක් මුලින් ආවොත් ඒ මාර්ගය ඔස්සේ අනිත් අයත් ගෙන්න ගන්න හැකියාව ලැබෙයි කියන එක. ඊළඟට ඉතාමත්ම වැදගත් දෙයක් මම මතක කරන්නට ඕන, පසුගිය සතියේ ලංකාවට ආව ජපානයේ ගරු විදේශ අමාත්‍යතුමා. එතුමිය ලංකාවට ඇවිල්ලා අපිත් එක්ක ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්තුවා. ගරු අග්‍රාමාත්‍යතුමාව හම්බුණා, ගරු ජනාධිපතිතුමා හම්බුණා. ඔවුන්ගේ අපි ඔවුන්ට අපේ විශාල කෘතඥතාවය පුළු කරා, ඔවුන් විශාල කාර්යභාරයක් ඉටු කරනවා ණය ප්‍රතිහුවගත කරගැනීමේදී නායකත්වය ලබා දීලා. ඔවුන් අපිත් එක්ක සාකච්ඡා කිරීමේදී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණය සඳහා ගෙන යන වැඩපිළිවෙල ඔබ දකින්නට ඇති විශාල වශයෙන් නැගීමක් ලක් කරා. ඔවුන් තවදුරටත් අපිට සහයෝගය ලබා දෙන බවට ප්‍රකාශ කරා. අපි දන්නවා නාය ප්‍රතිව්‍යුහගත කිරීම කියලා කියන්නේ ඉතාමත්ම සංකීර්ණ දෙයක්. ඒකට අවුරුදු ගාණක් ගත වෙනවා. නමුත් අපි මේ වනකොට දේශීය නාය ප්‍රතිව්‍යුහගත කරලා තියෙනවා. අපි මේ වෙනකොට බොහෝ විට ද්විපාර්ශ්වීය ණය අතර එකඟතාවයක් ඇති කරගෙන තියෙනවා. ඒ කිවිසුම විතරක් අස්සම් කිරීමට අවශ්‍ය වෙලා තියෙනවා. තුන්වැනි එක දැන් සාකච්ඡා පවත්වාගෙන යනවා. බැඳුම් කර හිමියොත් එක්ක සාකච්ඡා කරලා ඒ ණයට කොහොමද ප්‍රතිව්‍යුහගත කරන්න කියලා. රජයේ බලාපොරොත්තු වන්නේ ජූනි මාසෙට ඉවර වෙන්නට පෙර මේ සියලුම ණය ටික ප්‍රතිව්‍යුහගත කරලා ණය ප්‍රතිව්‍යුහකරණය අවසන් කරාට පස්සේ අපිට පුළුවන් ඔෆිෂියලි තවදුරටත් අපි ණය නොගෙවන රටක් නොවන බව ප්‍රකාශ කරනවත් එක්කම අපි කියනවා බංකලොත් භාවයෙන් එළියට ඇවිල්ලා ඉතාමත්ම වැදගත් වැඩ කොටස් රාශියක් ඉටු කරගන්නට හැකියාව තියෙනවා. කරු ජපාන විදේශ අමාත්‍යතුමියගේ පණිවිඩය විශාල පණිවිඩය තිබුණේ එක ඉක්මනින් MOU එක අස්සම් කරාට පස්සේ දැනටමත් ලංකාවේ ආරම්භ කරලා තියෙන නමුත් අපි විදේශ ණය ආපසු ගෙවීම අත්විටුවීම හේතු කොටගෙන අත්විටුවා ඇති සියලුම ප්‍රොජෙක්ට්ස් ටික නැවත ආරම්භ කරන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවයි කියන එක තමයි ඔවුන් ප්‍රකාශ කර සිටියේ. ඒකෙදි අපි ඒ ඇරුණාම ඔවුන්ට අලුත් ප්‍රොජෙක්ට් පිළිබඳව සාකච්ඡා කරා. ඒ පිළිබඳව ඔවුන්ගේ අදහස උනේ ඒක සාකච්ඡා කරලා විසඳ ගන්නට ඕනේ කියලා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මේ දේ කරගන්න පුළුවන් වුණා නම් අපිට ඉක්මනටම නැවත රට අපි දන්නවා ඉතාමත්ම අසීරු කාලයක පසු කරගෙන හිටියේ 2022 ඉඳලා 23 අන්තිම කාර්තුව වෙනකන් කාර්තු 7ක් විතර අපි ආර්ථික වර්ධනයක් නෙවෙයි ආර්ථිකයේ සංකෝචනයක් වුණේ. ඉතින් මේ ආර්ථික වර්ධනය ප්‍රථම වතාවට පහුගිය කාර්තු 2 හම්බුණා. අපි බලාපොරොත්තු වෙනවා ඒක තවදුරටත් වේගවත්ව ඒ වර්ධනය ඉදිරියට කරගෙන යන්නට හැකියාව ලැබුණොත් මේ තියෙන තත්වයෙන් රට තවදුරටත් ඉදිරියට අරගෙන යාම සඳහා හැකියාව ලැබේ කියලා. ඒ අනුව අපි කල්පනා කරලා බලන්නේ විදේශ ප්‍රතිපත්තිය තුළ විශාල ස්ථානයක් අපි ලබා දීලා තියෙන්නේ ආර්ථික වශයෙන් සම්බන්ධතා ඇති කරගෙන අපේ ආර්ථිකය ප්‍රසාරණය කිරීම සඳහා යම් උත්තේජනයක් ලබා ගන්න කොහොමද කියන එක. ඒක ඉතා වැදගත් අපිට. ඒ කටයුතු අපි දිගින් දිගටම කරගෙන යනවා. එහා සමානවම අපි දිගින් දිගටම මේ කටයුතු වලින් බලාපොරොත්තු වන්නේ ලංකාව තුළ ආර්ථික පුනර්ජීවනයක් ඇති කිරීම සඳහා විදේශ සම්බන්ධතා පාවිච්චා කරන්නේ කොහොමද කියන එක. ඒ අරුණාම ඔබතුමන්ලා දන්නවා අපිට තවත් විශාල අභියෝග කීපයක් තියෙනවා විටින් විට සම්බන්ධතා පවත්වනකොට. බොහෝ අය අපෙන් අහන ප්‍රශ්නයක් තමයි මියන්මාරයේ හිරවී සිටින ශ්‍රී ලාංකිකයන්ට මොනවද වෙන්නේ. ඊළඟට මේ මෑතකදී ලොකු ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා රුසියාවට පිටිරලා කුලී හමුදාවලට බැඳිලා ඉන්න ශ්‍රී ලාංකිකයන්ට මොනවද වෙන්නේ කියන එක. ඒ පිළිබඳව මම විශේෂයෙන්ම යම් කිසි ප්‍රකාශයක් කරන්නට ඕන. මට කොච්චර වෙලා තියෙන්නේ ගරු
මිනිත්තු 3යි ගරු.
හොඳයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මියන්මාරයේ අපි දන්නවා අපි බැචර්ස් වශයෙන් බැච් 3ක් බේරගත්තා. නමුත් තවත් 49 දෙනෙක් විතර මියාවාඩි කියන ප්‍රදේශයේ හිර වෙලා තියෙනවා. මේ මියාවාඩි කියන ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම රජයේ පාලනයකින් තොර මුදා නොගත් ප්‍රදේශ. ඉතින් ඒ හින්දා අපි රජයක් හැටියට අපිට කරන්න පුළුවන් ප්‍රමාණයේ හැකියාව ඉතාමත්ම අඩුයි. ඒ වුණත් අපි බේරගත් අයව බේරගත්තේ රජයට දිගින් දිගටම අපි මියන්මාර් රජයට කතා කරා සාකච්ඡා කරා. ඔවුන්ගේ අගමැතිතුමත් ඔවුන්ගේ මේ විදේශ අමාත්‍යතුමාව මම පෞද්ගලිකව හම්බ වෙලා කතා කරා. ගරු ජනාධිපතිතුමා උන්ට ලිව්වා ඒ අනුව කරපු මෙහෙයුම් අනුව අපිට 20 දෙනෙක් විතර බේරගන්න පුළුවන් වුණා. ඔවුන් තායිලන්තයට කතා කරලා තායිලන්තයේ බෝඩරේට ගෙනල්ලා තායිලන්තය හරහා ලංකාවට ගෙන්න ගන්න හැකියාව ලැබුණා. තව 49 දෙනෙක් විතර ඉන්නවා යම් ප්‍රදේශයක තුල. ඉතින් ඔවුන්ව නැවත ගෙන්වා ගැනීම සඳහාත් අපි කටයුතු කරගෙන යනවා. අපිට ඒ දෙමව්පියන් විටින් විට හම්බ වෙනවා. අපි එහිදී රාජ්‍යතාන්ත්‍රික සහ රාජ්‍යතාන්ත්‍රික නොවන සියලුම ක්‍රියාවන් කරලා ඔවුන්ව බේරා ගැනීම සඳහා කළ හැකි උපරිම දේ කරන්නට අපි උත්සාහ කරනවා. නැවත වතාවක් මම විදේශ අමාත්‍යවරයා වශයෙන් මේ රටේ ජනතාවගෙන් සහ තරුණ පරපුරෙන් ඉල්ලා සිටින්නේ ඔබ පිටරට යනවා නම් ඕපන් වීසා මත යන්නට එපා, විසිට වීසා මත යන්නට එපා. කරුණා කරලා ඔබ ප්‍රොපර් ලෙටර් ඔෆ් අපොයින්ට්මන්ට් එකක් අරගෙන කොන්ට්‍රැක්ට් එකක් අස්සම් කරලා ඒ පිළිබඳව බියුරෝ එකට දැනුම් දීලා ඔෆිෂියල් චැනල් එකෙන් යන්න. නැත්නම් අපිට කළ හැකි දෙයක් නැහැ. ගියාට පස්සේ අපි යුතුයකමක් තියෙනවා ශ්‍රී ලාංකිකව හැටියට ඔබ බේරගන්නට අපි කළ හැකි සියලු දේවල්. නමුත් ඔබ විහිං ගිහිල්ලා අමාරු වැටෙනම අපිට කළ හැකි ප්‍රමාණ ඉතාමත්ම අඩු මොකද අපිට කතා කරන්නට බෑ මුදවා නොගත් ප්‍රදේශවල ඉන්න රජයේ නොවන ආයත් එක්ක. ඒ ප්‍රශ්නය තියෙනවා හින්දා ඒකට අහුවෙන්න එපා කියලා කියනවා. දැන් අපි විශේෂයෙන්ම මම ඊයේ රුසියාවේ රුසියානු ලෑන් රජයේ ලංකාවේ ඉන්න තානාපතිතුමාව හම්බ වෙලා ලංකාවේ ගිහිල්ලා එහේ යුද්ධ කරන අය පිළිබඳව විමසා හිටියා. එතුමා කියන්නේත් කිසිම දෙනෙක් එතුමන්ට කැනුම් දීලා නීත්‍යානුකූල ලෙස රුසියානු හමුදාවට හෝ යුද්ධයට ගිහිල්ලා නැහැ කියන එක. මේ සියලු දේවල් සිද්ධ වන්නේ ජාවාරංකාරයෝ එකතු වෙලා ටුවරිස්ට් විසා එකක් හදලා දීලා ඊට අවශ්‍ය මේවා හදලා දීලා වෙන වෙන රස්සා තියෙනවායි කියලා ඔවුන්ව පොළඹවගෙන ඔවුන් එහෙට යවලා කුලි හමුදාවට එකතු කරලා කුලි හමුදාව හරහා කාට හරි බාර දෙන්න. ඉතින් ඒකට හම්බ වුණාට පස්සේ අපිට රජයත් එක්ක කටයුතු කරනවා වගේ කුලි හමුදාවත් එක්ක කටයුතු කරන්න බෑ. අපි රජයට කතා කරාම රුසියානු රජයට කතා කරාම ඔවුන්ට කළ හැකි දේවලුත් ඉතාම සීමා සහිතයි. නමුත් අපි අත අරින්නේ නෑ. දිගින් දිගටම අපේ දැනට වැඩ බලන තානාපතිවරයා තානාපතිතුමිය රුසියාවේ සහ ආරක්ෂක ඩිෆෙන්ස් ඇටැචි ඉල්ලා තිබෙනවා එහි ඉන්න ආයතනත් එක්ක සාකච්ඡා කරලා මේ ප්‍රශ්නය විසඳීම සඳහා කළ හැකි ක්‍රියාවන් මොනවද කියන එක පිළිබඳව අපිට දැනුවත් කරන්නයි කියලා ඉඳලා අපි දිගින් දිගටම කටයුතු කරනවා. විශේෂයෙන්ම දෙමව්පියන් නැවත නැවතත් ඉල්ලීම් කරනවා අපි දකිනවා. කීප දෙනෙක් හම්බුණා සියලු දෙනාව නැවත නැවත හම්බුණයි කියන එකෙන් හම්බු නොවෙන එකයි කියන එකෙන් අදහස් කරන්නේ අප ඔබතුමන්ලාගේ ප්‍රශ්නෙට සංවේදී නෑ කියන එක නෙවෙයි. දිගින් මම ඉවර කරනවා. අපි දිගින් දිගට මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, යම් කිසි ප්‍රගතියක් තියෙනවා නම් අපි දැනුම් දෙන්නම්. නමුත් නැවත වතාවක් අපිට කියන්නට තියෙන්නේ ඔබ පිටරට යන්නව නම් වලංගු ගිවිසුමක් මත රැකියාවක් සඳහා ලබා ගන්නා වීසා එකක් මත බියුරෝ එකේ රෙජිස්ටර් වෙලා යන්නයි කියන එක තමයි ඉල්ලන්නේ. ගියාට පස්සේ පළවෙනි අවස්ථාවේදීම ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයේ ලියාපදිංචි වෙලා ඔවුන් එක්ක සම්බන්ධ වෙන්නත් කියලා ඉල්ලා සිටිමින් නැවත වතාවක් මෙම ආයතන තුන සම්බන්ධයෙන් අපි වරප්‍රසාද ලබා දෙන්නේ එය මේ අවස්ථාවේදී ලංකාවේ එම ආයතනවල ක්‍රියාකාරීත්වය වඩා හොඳින් පුළුල්ව කටයුතු කරගෙන යාම සඳහා ඉද ප්‍රස්තාව ලබා දෙන්න. එකෙන් රටටත් අපටත් විවිධ ක්ෂේත්‍ර තුළ හුඟක් වාසි ලැබෙනවයි කියන එකත් නැවත ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු නලින් බණ්ඩාර ජයමහමෙත්තම ඔබතුමාට මිනිත්තු 11ක් කාලයක්.
ස්තුතන්ත වෙනවා. විශේෂයෙන්ම අපේ විදේශ කටයුතු අමාත්‍යතුමා මේ සංචාරකයන් පිළිබඳව වීසා පිළිබඳව තියෙන ගැටලු පිළිබඳව කතා කරා. ඉතින් මුලින්ම නැවතත් මට කියන්න තියෙන්නේ අද ඉතාම වැදගත් අධිකරණ තීන්දුවක් දුන්නා ඩයනාගමගේ මන්ත්‍රීතුමිය සම්බන්ධව. අපේ රටේ ඉතාම වැදගත් කතාවට බහකට ලක්වුණු තීන්දුවක්. මොකද මේට කලින් ඇපිල් කෝට් එකෙන් දුන්නේ මේ තීන්දුවට විරුද්ධ තීන්දුවක්. එනිසා අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ඔය ගෞරවය පුද කරනවා. මොකද ශ්‍රී ලාංකිකයෙක් නොවන කෙනෙක් දැන් වසර මම හිතන්නේ 4කට ආසන්න කාලයක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියෙනවා. ඉතින් ඒක නිවැරදි කිරීම සම්බන්ධව අපි ඉතාම සතුටු වෙනවා. ඒ වගේම මේ පාර්ලිමේන්තුව තුළ එතුමිය කටයුතු කරපු ආකාරය මම හිතන්නේ පිළිබඳව දැඩි සමාජයේ කතාබහක් විවේචනයක් තිබුණා. මම හිතන්නේ පාර්ලිමේන්තුවටත් විශාල සහනයක් විදිහට දකිනවා මේ තීන්දුව. විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි දන්නවා කාලයක් දැන් ඒගොල්ලෝ ඉන්නේ එහා පැත්තේ මේ මහ බැංකුව මහදවල් මංකොල්ල කෑව කියලා සටන් පාඨයක් ජනගත කරා. මහ බැංකුව මහදවල් මංකොල්ල කෑව කියලා එදා ඒ මහ බැංකුවේ සිදුණු අලාභය එහෙම නැත්නම් පාඩුව ආසන්න වශයෙන් රුපියල් බිලියන 10ක් විතර විදිහට තමයි වාර්තා වුණේ. දැන් අපිට ඊයේ පෙරේදා ඊට වඩා ඊට 25 ගුණයක් විතර වැඩි අලාභයක් පාඩුවක් වංචාවක් පිළිබඳව අපේ රවුෆ් හවකින් මමතුමා දැනගන්න ලැබුණා. විශේෂයෙන්ම විදේශ පෞද්ගලික සමාගමක් ලබන ඩොලර් මිලියන 100 ගණනක ලාභය වීසා ගනුදෙනුවේ සම්පූර්ණ කතාව. මෙන්න මේ ගැන මම වචන කීපයක් කතා කරන්නම ඕන. මොකද විශේෂයෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක් වන ටීවීඩී දමයන්තිස් කරුණාරත්න මැතිණිය ඇතුළු පිරිසක් වාර්තාවක් සකස් කරලා තිබුණා. මේ වීසා සේවාව සඳහා මේ VFS ආයතනය තෝරා ගැනීම සම්බන්ධව වාර්තාවක්. මේ VFS ආයතනය සඳහා වසර 10කට තමයි මේ ගිවිසුම් ගත වෙන්න කටයුතු කරලා තියෙන්නේ කැබිනට් අනුමැතිය ඇතුව. දැන් අපි දැක්කා හරින් ප්‍රනාන්දු මහත්තයා මේකට දිගින් දිගටම විවේචනය කරනවා. එතකොට මේ කැබිනට් අනුමැතිය දෙද්දී හරින් ප්‍රනාන්දු ඇමතිවරයා කැබිනට් මණ්ඩලයේ හිටියේ නැද්ද, නැත්නම් බුදියගෙනද හිටියේ කියන ප්‍රශ්නේ අපිට හරින් ප්‍රනාන්දු මහත්තයාගෙන් අහන්න වෙනවා. මෙතන විශාල වංචාවක් තියෙන්නේ. මේ අතිරේක ලේකම්වරියගේ වාර්තාවේ තියෙනවා 2035 වෙනකොට පුරෝකථනය කරොත්, මොකද මේ ගිවිසුම අනුව 2035 දක්වා මේ ගිවිසුම යනවා. 2035 වසර ඇතුළේ විතරක් සංචාරකයන් මිලියන 5.4ක් අපේ රටට එයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ විදිහට ගණනය කරලා බලපුවාම මේ ආයතනයට ඩොලර් මිලියන 841ක පමණ ලාභයක් ලැබෙන පරිදි තමයි මේ සේවාව සපයීම සඳහා මේ VSF ආයතනයට ලබා දීලා තියෙන්නේ. මේක විශාල ප්‍රමාණයක්. ඩොලර් බිලියන 841ක් කියන්නේ රුපියල් බිලියන, ඩොලර් මිලියන 841යි රුපියල් නම් බිලියන 252ක්. එතකොට මේ වීසා ගාස්තුව ගැන නෙමෙයි මෙතන කියන්නේ. ගරු මූලස්තරේ සභාපති අපේ කතානායක නියෝජක කතානායකතුමනි. වීසා ගාස්තුව ඇරිලා මේ සේවා ගාස්තුවක් විදිහට මේ VSF ආයතනයට ඩොලර් 18.50ක් ගෙවනවා. මේ සේවාව සඳහා. හැබැයි මේ දක්වා මේ ඔන්ලයින් සේවාව කරා මොබිටෙල් ආයතනයෙන් මේ ET එක හරහා ඩොලර් 1.1 සේවාවකට ගත්තේ ගරු මන්ත්‍රීතුමා. ඩොලර් 1.1 සේවාවට ගත්තු ඒ සේවා ගාස්තුව ඩොලර් 1 ඉඳන් ඩොලර් 18.50 දක්වා ඉහළට ගිහිල්ලා තියෙනවා. ඉතින් එතනම පේනවා මේ මුදලේ විෂමතාවය. ඩොලර් 1කට කරන්න පුළුවන් සේවාව. මෙතන ඇත්තටම ඔවුන් කරන්නේ මේ ડોකියුමන්ට් සේවාවක්. ඒ කියන්නේ මේ ડોකියුමන්ට් එක සබ්මිට් කරන එක තමයි කරන්නේ. නැතෝ වීසා රිකුත් කිරීමක් නෙමෙයි. වීසා ගාස්තුව නෙමෙයි මේක. එතකොට ඩොලර් 1ේ සේවාවට ඩොලර් 18.50ක් ගෙවනවා කියන්නේ අඩුම ගානේ මෙතන ගැහිල්ල ඩොලර් 15ට එහා නම් තියෙනවමයි. ඩොලර් 15ට එහා තියෙනවමයි. ඉතින් ඒ නිසා මහ බැංකුව කැඩුවා වගේ 25 ගුණයක වංචාවක් දූෂණයක් තමයි මේ වෙන්න තියෙන්නේ. වෙලා තියෙන්නේ. එතකොට මට හිතෙනවා තව මාස 3-4ක ආණ්ඩුවක් නෙමෙයි තියෙන්නේ. දැන් මේ මලගෙදරට තව මාස 4යි තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුනි. එතකොට මේගොල්ලෝ මේ පරලෝවටද මේ කරගෙන තියෙන්නේ? මට හිතෙනවා මේ පරලෝවට කරගෙන තියෙන්නේ. මේ ආයතනයෙන් මේගොල්ලෝ මං හිතන්නේ මූලිකව ඩොලර් යම් ප්‍රමාණයක් ඩොලර් මිලියන 100ක් 200ක් ගන්නවා ඇති. ඊට පස්සේ වාර්ෂිකව අවුරුදු 10ක් යනකම් මොවුන්ට යම් මුදලක් එන විදිහට මේක එකක වෙලා ඇති. ඒ කියන්නේ ඊළඟ අවුරුදු 10 මරණයෙන් පසුව තමන්ගේ සුඛවිහරණය තමයි මේ ආණ්ඩුවේ කට්ටිය එකතු වෙලා මේ ගේම ගහලා තියෙන්නේ. අනිත් එක මේ ආයතන ගැන කතා කරද්දී මෙතන VSF කිව්වට මෙතන ආයතන තුනක්, මේවා ඩුබායි රෙජිස්ටර් සමාගම් තුනක් ගැන සඳහන් වෙනවා. එකක් IVS, අනිත් එක GBS, අනිත් එක VFS. එතකොට මේ සමාගම් අපිට පේනවා VFS එක දැම්මට මේ වැඩේ වෙනුවෙන්ම ඩුබායි වල අලුතෙන් ආයතනයක් මේ තුනම එකතු කරලා ලියාපදිංචි කරලා VF Worldwide Holdings Limited කියලා ආයතනයක් ලියාපදිංචි කරලා මේ වැඩේ කරයි කියන එක. සමහරට ඒ ආයතනයේ දේශීය නියෝජිතෝ, ඒජන්තවරු, ජනාධිපති ලේකම් කාර්යාලයේ අය නියෝජිතෝ ඇති කියලා අපිට හිතෙනවා. ඒ නිසා පැහැදිලිව මෙතන විශාල වංචාවක් වෙලා තියෙනවා. අනිත් එක දැන් අපි දන්නවා ප්‍රී වීසා රටවල් තියෙනවා. දැන් මේ තියෙනවා එක ප්‍රී වීසා, ඊ වීසා එකක විස්තරයක්. දැන් වීසා එකේ ගාස්තුව, වීසා ගාස්තුව 0යි, වීසා කොස් 0. එතකොට සර්විස් ෆී කියලා ගහලා තිනවා ඩොලර් 18.50ක්. ඊට පස්සේ තවස් ගාස්තුවක් විතර ඩොලර් 3.11. එතකොට ඩොලර් 21.61ක් ගන්නවා වීසා ගාස්තුව නිදහස් සංචාරකයෙක් රටේදී. දැන් අපි සිංගප්පූරුවේදී වීසා ගාස්තුව ෆ්‍රී. එතකොට අපෙන් කීයක්වත් අය කරන්නේ නැහැ. සර්විස් චාර්ජ් කියලා එක ඩොලර් 1ක්වත් ගන්නෙ නැහැ. හැබැයි වීසා ගාස්තුව නිදහස් රටවලිනුත් ඩොලර් 21ක් ගන්නවා. හැබැයි මේ එකක්වත් අපේ රටට එන්නේ නැහැ. මේ ඩොලර් 21ෙන් ඩොලර් 18.50ක්ම යන්නේ VFS එකට. එතකොට මේ VFS එකට යන්නේ අපේ රටට නෙමෙයි. ඒක යන්නේ ඩුබායි account එකට. ඒ නිසා මේ වීසා ගාස්තුවක් පිට දාලා මේ වීසා ගාස්තු වැඩි කරයි කියලා වගේ රටට පෙන්නලා ගහලා තියෙන ලොකුම ගේම් එක. දැන් අන්තිම අර මේ අන්තිම හුස්ම ටිකනේ අදින්නේ කරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ආණ්ඩුව අන්තිම හුස්ම ටික අන්තිම මාස ටික යන වෙලාවේ මේ ගහලා තිනවා ගැහිල්ලක් මහ බැංකුව කැඩුවට වඩා දරුණු ගැහිල්ලක් ගහලා තිනවා. දරුණු ගැහිල්ලක් ගහලා තිනවා. ඒ නිසා පැහැදිලිවම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක මහා වංචාවක් මහා දූෂණයක්. සර් අපි පාර්ලිමේන්තුව විදියට වහාම අපි දන්නවා අපේ 1847 ආගමන විගණන පනත අනුව තමයි මේක සංශෝධනය වෙලා මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා වහාම ආගමන විගමන නිලධාරීන් ගෙනල්ලා මේ ගැන දරුණු හොයා බැලීමක් කරන්න වෙනවා. ඒ නිසා අමාත්‍යාංශයේ ඉන්න සමහරු බොරුවට අපි හිටියේ නැහැ බුදියගෙන හිටියේ කියලා හරියන්නේ නැහැ. සමස්ත ආණ්ඩුවම වගයුතු මහා වංචාවක් මේක තියෙන්නේ. මම මේ ලිපියත් මේ ලියවිල්ලත් මම සභාගත කරනවා. මේක සුළු වැඩක් නෙමෙයි. අවසාන කාලේ ගහපු දැවැන්ත හොරකමක් විදියට අපිට බොහොම පැහැදිලිවම සමාජගත කරන්න පුළුවන්. ඒ නිසා වෙන්න ඕනේ මේක නිවැරදි කරන්න මහා මකුලන්න කටයුතු කරනවා වගේම මේක ක්‍රියාත්මක කරන්න කටයුතු කරපු පුද්ගලයෝ අඳුනා ගන්න ඕන. කවුද මේ මහා හොරකම පිටිපස්ස හිටපු අදෘශ්‍යමාන බලවේග? ඇමතිවරු ඉන්නවද? ජනාධිපතිවරු ඉන්නවද? ජනාධිපති ලේකම් කාර්යාලය ඉන්නවද? නිලධාරීන් ඉන්නවද කියන එක අපි සොයා බලන්න ඕන. පාර්ලිමේන්තුව විදියට විශේෂ කමිටුවක් හරිපත් කරලා මේ මහා හොරකම නතර කිරීමත් ඒ හොරකමට උත්සාහ දරපු යත්න දරපු සලසුම් කරපු අය හොයා ගැනීමත් ඉතාමත් වැදගත්. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් අපි ඊයේ පෙරේද දැක්කා මේ ජනතා විමුක්ති පෙරමුණ දැන් අධිකරණ බලය ගමටත් ගෙනිහිල්ලා. දැන් ඔබතුමාලගේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඩා අධිකරණ ගම්වල දාන්න හදනවා පරණ ජීවිපිකාරයෝ මුල් පුටුවේ ඉඳලා. එතකොට ඔබතුමාව දිරවන්නේ නැත්නම් ඔබතුමා නියෝජ්‍ය කතානායක පුටුවේ ඉඳගන්න එපා, හෙට මරනවා කියලා කියන්න පුළුවන්. ගඩේ ග්‍රාම සේවකට කියන්න පුළුවන් ඐඩෙන්ටි කාඩ් ටික එකතු කරලා තමුසේ මේ වැඩේ කරේ නැත්නම් මරණවයි කියලා. ඒ නිසා කැලෑ නීති අපිට 88 89 යාන්තම් මතකයි පාසල් ශිෂ්‍ය විදියට අපි ඒ වෙලාවේ අත්විඳ මේ රටේ ජනතාව අත්විඳ කැලෑ නීතිය. ඒ කැලෑ නීතිය ක්‍රියාත්මක කරන ගමේ ජීවිපී කාර්යයන් නම් ඒ ජීවිපී කාර්යයට නඩු හඬ දෙන තරකට තමයි දැන් ලාල් කාන්තල කතා කරන්නේ. අනුර කුමාර බොරුවට දෙරණ නාලිකාවට අයිලා බොබ්බොක් ගාලා ඒක මෙහෙමයි මෙහෙමයි කියලා අතකරකෝ කරලා බෝල කරකෝ කරකෝ පෙන්නුවට ඇත්ත කතන්දරේ තමයි ලාල්කාන්ත කිව්වේ. මේ 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 ජනතා මිතුරුනේ ඇත්ත හෙළිදරව් කරගන්න අපි බොහොම උත්සාහ කරමින් ඉන්නවා. අපි විවාද දෙකට ආරාධනා කරලා තියෙනවා. විවාදෙත් මගහරිනවා. විවාදයක් කිව්වම ඒකට වෙන දෙයක් කියලා වෙන විවාදයක් කියලා ඉස්සරහට දානවා. ඒ නිසා මම පාර්ලිමේන්තුවේදීම කියනවා අපේ මෙතන ඉන්නවා කබිර රසිම් අපේ ආර්ථික කමිටුවේ නියෝජිතෙක්. අපේ ආර්ථික කමිටුවේ සූදානම් මේ මාසේ 3 සතියේ විවාද කරන්න. අපේ නායකතුමා සූදානම් මේ මාසේ 4 සතියේ මේ විවාද කරන්න. ඉස්සල්ලාම එකගෙන්න මේ විවාද දෙකටම කැමතියි කියලා. විවාද දෙකම කැමති කියන්නේ නැතුව නායකයාගේ විවාද නායක විවාද දාන්නේ දෙකම අවලංගු කරගන්න දෙකම කැන්සල් කරගන්න. අපි හරි ආසයි මේ අපි දැක්කා අනුර කුමාර මේ දෙරණට ඇවිල්ලා 300ට ඇවිල්ලා මේ තමන්ට තමන්ගේ ගෝලිය ආරක්ෂා කරගන්න බැරුව අනාථ වෙලා හිර වෙලා ඉන්නවා. අපි දැක්කා විදේශගත වෙලා කවුද තමන්ගේ විදේශ කටයුතු යමුද කියලා අහපුවාම වතුර වීදුරුව බොනවා තොලකට වේලිලා. ඒ නිසා අපේ නායකයාට විවාදයට බය නැහැ. අපේ ආර්ථික කමිටුවත් කබිර රසිම් මැතිතුමාලා විවාදයට බය නැහැ. 3 සතියේ ආර්ථික කමිටු විවාදයට අපි සූදානම්. 4 කටේ නායකයාගේ විවාදයට සූදානම්. අපි දන්නවා මේගොල්ලෝ අද 4 දාලා වැටලා තියෙන්නේ, බොරු කියලා නෝන්ඩිලා තියෙන්නේ කය නායකලා. ඒ නිසා එයා කියනවා රිත් ප්‍රේමදාස ආහාරෙන් අරන් මෙහෙන් බස් දෙනවලු. ඉතින් ඒගොල්ලෝ ආහාරෙන් අරන් සාක්කුව දා ගන්න ඔයක කරන්නේ. අපි දානපතිගෙන් අරන් අපි පාසල් වලට බෙදෙන එකයි, ඒගොල්ලෝ ව්‍යාපාරිකෙන් කප්පන් අරන් සාක්කුව දා ගන්න දෙකයි අහසට පොළොවහගේ වෙනස්. ඉතින් ඒකත් තේරුම් ගන්න කියලා මං ජනතා මිතුරුනේ නායකින්ට කියන ගමන් ඔබතුමාට ස්තුති වන්දනා කාලය ලබා දීම
සම්බන්ධයෙන්.
නීති ප්‍රශ්නයක් ජාතික මට්ටමේ ප්‍රශ්නයක්. මෙතන කැබිනට් අමාත්‍යවරයෙක් ඉන්නවා. අද විදුලි බල ශක්ති අමාත්‍යවරයාගේ ඛනිජ තෙල් වල ගැසට් පත්‍රිකාවක් නිකුත් කරලා තිබ්බා. එතුමා ඉන්දී කියලා මම කල්පනා කරා. හැබැයි කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙක් ඉන්න නිසා අපිට ආරංචි වුණා ඊයේ කැබිනට් අනුමැතියක් දීලා තිබුණා. අදානි සමාගමට විදුලි බල ශක්ති ව්‍යාපෘතියක් මන්නාරම ප්‍රදේශයේ මෙගාවට් 500ක එකක් අනුමත කරන්නට තිබුණා. අන්සොලිසිටඩ් ප්‍රොපෝසල් එකක් අපි යෝජනා කරලා තිබුණා දිගටම මේ ගැන විශේෂයෙන්ම ඒකේ අත්සන් කරන ගාන ගැන අවධානමින් කතා කරලා බලන්න කියලා. ඇමරිකන් ඩොලර් 7-8 අත්සන් කරන්න යනවා කිව්වා. ගිය දැන් සති දෙකකට කලින් අපි මාධ්‍යයට ගිහිල්ලා කිව්වා දැන් ලබන සතියේ විදුලි බල මණ්ඩලෙන් ටෙන්ඩරයක් ඇඳවලා තියෙනවා ජාත්‍යන්තර ටෙන්ඩරයක් විදුලි ඒකත් සුළං බලයට ඒකේ මෙගවට් 50ක ඒක ජාත්‍යන්තර ටෙන්ඩර්කරුව කීප දෙනෙක් ඉන්නවා ඒකේ එන ටෙන්ඩරේ බලාගෙන අදානීගෙන් ඒ ගානටම කතා කරන්න කියලා ඒක 7-7කට වැඩිය අඩු ගානකට එන්න පුළුවන් කියලා අපි කිව්වේ. ඒතකොට සතියයි තියෙන්නේ. හැබැයි ඊයේ කැබිනට් මණ්ඩලයේ අඩානි සමාගමට 7 ඇමරිකන් 7.8කට මේක දෙන්න තීරණයක් කරන් තියෙනවා අනුමත කරා කියලා අපිට ආරංචිය ලැබුණා. ඒ මන්නාරමේම තවත් ශ්‍රී ලාංකීය විදුලි බල මේ සුළං බල ව්‍යාපෘතියක් තියෙනවා. අර්බුද කාලේ පටන් ගත්තේ නියෝජ්‍ය කතානායකතුමනි අර්බුද කාලේ ඒක රුපියල් 21 ඒ කියන්නේ 7-6කට විතර ඒක ක්‍රියාත්මක වෙන්නේ ඇමරිකන් 7-6කට විතර. එතකොට ඒ වාගේ කරනකොට ඒ ව්‍යාපෘතිය හැදුවේ ලංකා ව්‍යාපෘතිය හැදුවේ අර්බුදය තියෙන කාලේ. එතකොට රුපියල ඩොලරයේ රුපියල් 365යි අපේ පොලි අනුපාතය 30%. අද කොස්ට් ඔෆ් කැපිටල් කියලා මේක වැඩි කරන්න බෑ. අද අපේ රුපියල ශක්තිමත් වෙලා තියෙනවා අපේ පොලිය අඩු වෙලා තියෙනවා ඒ නිසා ලේසියෙන් මේක අඩුවට ගන්න තිබුණා. ඒ නිසා ඔබතුමාටත් සාමූහික වගකීමක් තියෙනවා. මේ ගැන අපි දිගටම කිව්වා රටට ඇතිවන පාඩුව රුපියල් බිලියන 256යි. ඒ නිසා මේක වහාම මේ ගැන පියවර ගත යුතුයි කියලා අපි යෝජනා කරනවා.
හොඳයි. කරු අලි සබ්‍රිමත්තුමා
කතානායකතුමනි මම හිතන්නේ නෑ ඒ තොරතුරු නිවැරදි කියලා. ගරු විදුලි බල අමාත්‍යතුමා මම හිතන්නේ මීට සවිස්තරාත්මක උත්තර දෙයි. නමුත් කැබිනට් මණ්ඩලය මේක සාකච්ඡාවට ලක් කරා. සාකච්ඡාවට ලක් කරාට පස්සේ මුලින් ඉදිරිපත් කළපු තිබෙන ප්‍රමාණය මීට ඉස්සෙල්ලා ගෙනාපු වෙලාවේදී සාකච්ඡා කරලා අඩු කරගන්නයි කියලා ඉල්ලා හිටියා. ඒ අනුව ඒක අඩු කරලා තිබුණා. ඒ අඩු කරලා මම හිතන ආකාරයට ඩොලර් 7-8කට තමයි ඒ යුනිට් එකක් දෙන්න බලය ලබා දීලා තිබුණේ. ඒ විශාල ආයෝජනය ඒවායේ රීසනබල් රිටර්න් කියන එක මිනිස්සු ඇවිල්ලා ආයෝජනය කරන්නේ නැහැ නේ රිටර්න් එකක් නැතුව. අපේ අය ඔබතුමා දන්නවා අපේ ලංකාවේ ආයතන රාශියක්ම බිට් කරනවා ඩොකියුමන්ට්ස් ගන්නවා පර්ෆෝම් කරන්නේ නැහැ. ආයෙ ගිහිල්ලා ආයෙ බිට් කරන්න ඕනේ. ඒ හින්දා තමයි කාලයක් තිස්සේ අපිට මේ කිසි දෙයක් කරගන්න බැරි වෙලා හිටියේ. ඉතින් විශාල ප්‍රමාණයේ ආයෝජනයක් ලංකාවට ගෙන්නා ගැනීම අවශ්‍ය බවයි. එවැනි විශාල ආයෝජකයක් ආවොත් එහා සමානව විශාල අනිත්කුත් ආයෝජකයන් ලංකාවට එන්නට හැකියාවක් තිබෙන බවත් එය දැනට පවතින තත්ත්වය තුළ ලංකාවට ලබාගත හැකි ඉතාමත්ම හොඳ යෝජනාවක් බවත් තමයි ගරු විදුලි බල හා බලශක්ති අමාත්‍යතුමා ප්‍රකාශ කරේ. මම හිතනවා එතුමා හෙට අනිද්දා පාර්ලිමේන්තුවට ඉන්න වෙලාවක මේ පිළිබඳව සවිස්තරාත්මකව
එතුමාට කතාවක් තියෙනවා එතුමා පැහැදිලි කරේ. කරු මන්ත්‍රීතුමා දැන් විදුලි බල ඇමතුමාගේ කතාවක් තියෙනවා එතුමාට ඒ වෙලාවේ මතු කරා නම් හොඳයි. හොඳයි ඒ වෙලාවට. කරු අනුප ප්‍රෙස්කෝල් මැතිතුමා එතුමාට මිනිත්තු 16ක කාලයක්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද දින විශේෂ කාරණා ගන්නාවක් පිළිබඳව විවාදයට ගන්න මොහොතක්. එතනදී විශේෂයෙන්ම අපි දන්නවා අලි සබ්‍රි මැතිතුමා ඉදිරිපත් කරා ඕපන් වීසා මත සහ විසිට් වීසා මත යන්න එපා කියලා. නමුත් ඒජන්සි ආයතන වලින් තමයි ඒ වගේ වීසා ප්‍රදානයන් ලබා දෙන්නේ. එතකොට ඒගොල්ලෝ ගියාට පස්සේ ඒ අන අය හුඟක් දෙනෙක් අවබෝධයක් නැති අය ගියාට පස්සේ තමයි ඒගොල්ලෝ අසන්න බායට පත් වෙන්නේ. තවත් පිරිසක් ඉන්නවා දැනගෙනම ඒ විදිහට ඒ ගමන් කරන අය. ඒ නිසා ඒජන්සි මගින් වීසා ලබා දී ඕපන් වීසා සහ විසිට් වීසා ලබා දීම සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය තීන්දුවක් ගැනීම අවශ්‍යයි කියලා මම හිතනවා. ඒ වගේ දුෂ්කරතාවයකට පත් වෙන්නන් පිළිබඳව
ගරු අලි සබ්‍රි මැතිතුමා
රෂීම් මැතිතුමාගේ කරුණු වලට ශ්‍රී ලංකන් ගවර්න්මන්ට් අප්‍රූව් 20 ඉයර් පවර් පර්චේස් ඇග්‍රීමන්ට් විත් අදානි ග්‍රීන් එනර්ජි ෆෝ 484 මෙගාවට් වින් පවර් ඉන් මනා ඇන් පුනරීන් ටැරිෆ් සෙට් ඇට් සෙන්ස් 0826 per kilowatt at the current existing rate, the cost is 24 rupees and 77 cents per kilowatt. Current average cost of energy in Sri Lanka is 39 rupees per kilowatt. So it is.
Sir said, you said it is 24 rupees. If you convert it, that's why I said a Sri Lankan company is already operating at 21 rupees during the crisis time, when there was a huge crisis, right? They took it at a lower rate. So you, and there's another tender coming up next week, which will be offered at around 22 rupees. And you sign at 24 rupees. This is ridiculous. You haven't signed. We are asking the cabinet to look at it again and to talk with the Adani Group. We want the Adani Group's investment here, of course. There's no doubt, but we must learn to negotiate. So this rate is not the best rate. We will lose 256 billion rupees at the end of the project.
Garu Amitthuma Pahadili Kirim Karai Aavata Pasu. Garu Anubha Peskol Amitthuma.
Garu Niyoja Kathanayaka Thumani Pasugiya Irida Dina Mahacharya Nalinda Silla Methithumage Pansukulaya Kolamadi Siduna Etuma Kolam Vishwidyale Ganitanshe Mahacharore Kwagema Kalni Vishwidyale Vidyapite Pita Dipatilesat Kalni Vishwidyale Ganitanshe Mahacharore Lesat Katutukarapu Jatika Chintane Darshanikanayakaya Kiyala Apita Pahadiliyama Kiyanna Puluwan. Etuma Kolamba Vishwidyale Gaveshakayo Sangvidhane Mulu Vidyapite Tevagema Kolamba Vishwidyale Shishyanwa Jatika Chintane Pilibandha Nava Matayakata Dharavakata Yomu Kirima Sandaha Darshanika Mehevarak Karapu Nayakaya Etumage Abaya Pilibandha Mama Palamuwa Shoke Prakasha Karana Me Avasthavedi. Evagema E Avasthavedi Matek Ekata Vishwidyale Hitupu Evagema Deshapalana Vyapare Nelunu Samahara Piris Prashna Kara Obatuma Ranil Wickremesinghe Mathithumata Sahaya Dunnayi Ematikama Balaganada එහෙම නැත්නම් වරප්‍රසාදයක් බලාගෙනද එහෙම නැත්නම් කුමන හේතුවක් නිසාද එතුමාට ජනාධිපති වීම සඳහා සහය ලබා දුන්නේ කියන එක මහාචාර්ය නලින් සිල්ලා මැතිතුමා අභා ප්‍රාප්තලින මොහතක මේ පිළිබඳව පැහැදිලි විස්තරයක් ප්‍රකාශ කරමින් මේ අවස්ථාව සුදුසුයි කියලා මම හිතනවා ඒක වැදගත් දෙයක් මොකද මේ අවස්ථාවේදී අපිත් එක්ක හිටපු කීප දෙනෙක් විශේෂිත පුද්ගලයෝ මේ පිළිබඳව විමසා සිටියා මොකද්ද මේකේ ඇත්ත කතාව කියලා. අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග තමයි අපි දේශපාලනය කරේ ඒ මොහොතේදී ගේසරේ ජනාධිපතිවරණයේදී ඒ අවස්ථාවේදී ඒ සඳහා දෙරණ මාධ්‍ය ජාලයත් විශේෂ මෙහෙවරක් කරා ඒ වගේම යුතුකම සංවිධානයත් විශේෂ මෙහෙවරක් කරා යුතුකම සංවිධානයේ සභාපති විදියට හිටියේ ගෙවන්ත කුමාරතුංග ජාතික සංවිධායක විදියට කටයුතු කරේ මම රට පුරාම අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණය වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙලක් සහ ක්‍රියාකාරී දායකත්වයක් ලබා දුන්නා අතිවිශාල ප්‍රමාණයක් යුතුකම සංවිධානයේ ජාතික චින්තන ව්‍යාපාරයේ දහස් ගණනක් පිරිස් අපිත් එක්කගෙන වැඩ කරා ඊට පස්සේ අපි කවුරුත් දන්නවා ආර්ථික අර්බුදයක් සමග ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එරෙහිව වෝල්ෆේස් පිට්ටනියේ අරගලයක් ඇති වුණා රට පුරායි අරගලේ ව්‍යාප්ත වුණා ඒත් සමග එතුමත් සමග හිටපු සමහර පිරිස් ඈත් වුණා විවිධ හේතුන් මත ඈත් වුණා ඒ මොහොත වෙනකොට රට පුරාම අධික භීෂණයක් ඇතුළේ එතුමා මරණ තත්ත්වයට පත් වුණා ඒ තත්ත්වයට පත් වෙලා එතුමාට යන්න සිද්ධ වුණා රට දාලා ඒ අවස්ථාවේදී තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක පැත්තකනොත් ඒ වගේම අපි දන්නවා අනුර කුමාර දිසානායක තව පැත්තකනොත් දලාස් සලහප්පෙරුම් මැතිතුමා තව පැත්තකනොත් සජිත් ප්‍රේමදාස මැතිතුමා තව පැත්තකනොත් පාර්ලිමේන්තු ජනාධිපති වෙන ඉදිරිපත් වුණා. ඒ අවස්ථාවේදී මම මුලින්ම පාර්ලිමේන්තු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ඇසලකදී ඉදිරිපත් වුණා. ඒ අවස්ථාවේදී තමයි මම මුලින්ම 11 පෙරම් මැතිතුමාට ඡන්දය දෙනවයි කියලා ප්‍රකාශ කරා. ඒක විශේෂයෙන්ම චන්න ජයසුමන මගේ හිතවත් මිත්‍රයා තමයි මාත් එක්ක කතා කරේ. මම ඒක එකිනෙතාවය පළ කරා. මොකද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකෙක් විදිහට ඩලස් සලහප්පෙරුම් මැතිතුමා ඒ වෙලාවේ අපේක්ෂකෙක් විදිහට ඉදිරිපත් වෙච්ච නිසා මම කව් පොදු ජන පෙරමුණේ ඉන්නේ අපේක්ෂකයා ඒ නිසා මම සහයෝගය දෙන්නම් කියලා. ඒකට මාධ්‍ය ප්‍රකාශකුත් මම කරා. කරාට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාර්ශවයෙන් මට කතා කරා. කතා කළා මට ඒ පාර්ශවයෙන් කිව්වා ඩලස් සලහප්පෙරුම් මැතිතුමාත් සජිත් ප්‍රේමදාස මැතිතුමාත් එකට එකතු වෙලා තමයි මේ ඡන්දය ඉදිරිපත් වෙන්නේ. එහෙම වුණොත් මේ රටේ නැවතත් මහා ගින්නක් ඇති වෙනවා, විනාශයක් ඇති වෙනවා, සියලුම දේශප්‍රේමීන් ඝාතනය වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලංකාවට එන්න හම්බ වෙන්නේ නැහැ. අනිකුත් මේ රටේ යුද්ධය වෙනුවෙන් වැඩ කරපු සියලු දෙනාම ඝාතනයේ ලක් වෙනවා, ගින්නට ලක් වෙනවා. ඒක නිසා මේ අවස්ථාවේ සුදුසුම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමා ආවොත් තමයි මේ රට ආරක්ෂා වෙන්නේ කියන එක පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාර්ශවයේ සියලුම පිරිස්මට දැන දුන්නා. ඒකට සාක්ෂි දිනවා. ඒක සත්‍යක්. මම ඡන්දයට ඉදිරිපත් උනේ ඡන්දයට වැඩ කරේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන්. එතකොට පිටරට ඉඳලා පිටරට මැරෙන්න එතුමාට දෙන්න බැරි නිසා මේ රට නැවත ගින්නකටපත් කරන්න බැරි නිසා තමයි අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඡන්ද දෙනවා කියලා මම ප්‍රසිද්ධිය ප්‍රකාශ කරේ. ඒ වෙනකොට රට පුරා රනිල්ට ඡන්ද දීලා ගෙදර එන්න එපයි කියලා පෝස්ටර් ගහලා තිබුණා. හැමෝම කටවහගෙන හිටියේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් එක්ක හිටපු සියලුම පිරිස් නිහඬ වුණා බයට. ඒ සියලුම ආයතන වලට මර බිය දෙන්න පටන් ගත්තා ජනතා විද්‍යුත්කරණ ඇතුළු ඒ අරගලයේ ප්‍රමුඛයෝ. ඒ අවස්ථාවේ තමයි මම ප්‍රකාශ කරේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඡන්ද දෙනවා මම කියලා. ඒ වගේම තමයි මගේ දියණියගේ විවාහ මංගල්‍යයට අත්සන් කරන්න හිටියේ මහාචාර්ය නලින්ද සිල්ලා මැතිතුමා. එතුමාට ඒකට එන්නත් බැරුණා. මොකද ඒ අරගලේ නිසාම. ඒක නිසා ඒ වෙලාවේ ඒ තීන්දුව ගත්ත ගමන් මගේ පාක්ෂිකයෝ බයෙන් කිව්වා හෙට ගෙවල් ගිනි තියාගන්න. මගේ පාක්ෂිකයෝ කිව්වා මේ පැරි වෙලා ඩලසලහප්පෙරුම් මැතිතුමා දිනුවොත් සජිත් ප්‍රේමදාස මැතිතුමා පූර්ණ සහාය දුන්න ඩලසලහප්පෙරුම් මැතිතුමාට අපි කියපේක ඇත්ත වුණා. ඒ දෙක එකතු වුණා. එහෙම වුණොත් අපේ සියලුම දේපල විනාශ වෙනවා. ඒකටත් අපිට සූදානම් වෙන්න වෙනවා කියලා මගේ හිතෝතුම් පවා කිව්වා. එහෙම මර බිය දෙන්න තත්ත්වයක් තුල තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අපි ඡන්ද දුන්නේ. මේ රටේ නලින් සර් එහෙම නැත්නම් මහාචාර්ය නලින් සිල්ලා ගරු කරපු මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු දේශප්‍රේමී ජනතාව ආරක්ෂා කර ගැනීම එක් ප්‍රධාන පරමාර්ථයක් බවට පත් වුණා. අපේ ඡන්දය ප්‍රකාශ කිරීම රනිල් වික්‍රමසිංහට. එහෙම නැතුව රනිල් වික්‍රමසිංහ පාර්ශවයෙන් ඉල්ලලවත් එහෙම නැතුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කවුරු හරි මගෙන් ඉල්ලලවත් එහෙම නැත්නම් වෙනත් පුද්ගලයෙක්ගේ ඉල්ලීමක් මතවත් නෙමෙයි මම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඡන්දය දුන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාර්ශවයෙන් මට පැහැදිලි ඉල්ලීමක් කරා. මේ රට ගින්නට දාන්න ගින්නට යනවා අනිවාර්යෙන්ම. ගින්නට යනවා අනිවාර්යෙන්ම. මොකද සජිත් ප්‍රේමදාසත් ඩලස් සලහප්පෙරුම් එකට එකතු වෙලා තමයි මේ ඡන්දය ඉල්ලන්නේ. එතකොට අරගල කරුවන්ගේ බලය තමයි මෙතන මතුවෙන්නේ. ඒක නිසා එක කරන්න එපා කියලා මට ඉල්ලීම ආවා. රට වෙනුවෙන් සටන් කරපු නායකයෙක් වැරදි කරත් වැරදි වලට අපිත් සහභාගි වුණා. මොකද්ද වැරදි කතාව?
චරිතේ රත්නත්
ගරු නියෝජ්‍ය කතානායකතුමනි
මොකද්ද වැරදි කතාව?
මගේ ප්‍රශ්නයක් මම පොයින්ට් අපෝඩ් එකක් මේ පොයින්ට් අපෝඩ් එකක් යටදී මම ගේන්නේ මේක විශේෂයෙන්ම අදාළ මාතෘකාව ඇතුලේ නොඑක්කව අපි වෙන වෙනම කතා කරනවා තමයි. නමුත් මේක සම්පූර්ණව වෙනම එකක් කතා කරන්නේ ඔබතුමා ඕනනම් කතා කරන්න. නමුත් මම යෝජනා කරන්නේ සම්පූර්ණව වෙනම එකක් කතා කරන එක මේක අනුව බෑ. නමුත් ඒක ඔබතුමාගේ ඔබතුමා ඕනනම් කතා කරන්න මම
කරු අනුභව ප්‍රස්කෝමන්ත.
එතකොට ඒ අනුව තමයි ඡන්දේදී මම මෙතුමාගේ ස්වාධීනච්චය ගැනවත් කවුරු වෙනවත් මම කතා කරේ නෑ මෙතන. මේක අද මගේ මට අදාළ ප්‍රශ්නේ මම කතා කරේ. මම මේ තීන්දුව ගත්තයි කියන එක පිළිබඳව විතරයි මම කතා කරේ. ඒක කතා කරන්න මට අයිතියක් තියෙනවා. ඒ අනුව තමයි ඒක මට කියන්න දෙන්න. දැන් ඔබතුමාලයි කලබල වෙන්නේ. මට කාලය අවශ්‍යයි.
ඔබතුමා කතා කරගෙන
මට කාලය අවශ්‍යයි. මේ තුමාලා මට බාධා කරනවා.
දැන් මහාචාර්ය චරිත හේරත් මැතිතුමා ප්‍රකාශ කරා කැමතිනම් කතා කරන්න කියලා. ඇයි මට කතා කරන්න දෙන්නේ නැත්තේ?
ඔබතුමා කතා කරන්න ඉතින්.
හරි, ඔබතුමාට විරුද්ධව කතා කරේ නැහැ නේ. පොඩ්ඩ සද්දන කර ඉන්න ඔබතුමා.
කර මන්තුමාලා නිශ්ශබ්ද
වෙන්න. ඒ අනුව
ඔබතුමා කතාව කරගෙන යන්න බාධාවක් නැහැ.
එතකොට ඒ අනුව තමයි අවස්ථාවේ ඡන්දය දුන්නේ. මේ රටේ ආරක්ෂා වෙනුවෙන් ඡන්දය දීලිවල ඒ රටේ ආරක්ෂා වෙනුවෙන් තමයි කටයුතු කරේ. ඒ අනුව
ගරු මන්ත්‍රීතුමා නිශ්ශබ්ද වෙන්න.
ඔයගොල්ලෝ කෑ ගහනවනේ නිකන්.
ගරු ගලප්පති මන්ත්‍රීතුමා නිශ්ශබ්ද වෙන්න.
බාධා කරන්නේ නැහනේ. වාඩි වෙලා අහගෙන ඉන්න.
ඔබතුමා කතාව
කරගෙන වාඩි වෙලා අහගෙන ඉන්න. ඒ අනුව තමයි
ඔබතුමා කතාව කරගෙන
යන්නේ. ඒ වෙලාවේ ඡන්දය ප්‍රකාශ කළේවල රනිල් වික්‍රමසිංහ ඒ පුටුවට ගෙන ආවේ මේ රටේ දේශප්‍රේමීන්ව ආරක්ෂා කර ගැනීම සඳහා, රටේ ආර්ථික අර්බුදය නැති කිරීම සඳහා. ඒක නිසා මම මේ අවස්ථාවේ
ඔබතුමා කතාව කරගෙන
මේ තුමන්ලා
චන්දි විරාපටි මහත්තයා මොකද ඔබතුමා පොයින්ට් ඔෆ් ඕඩර්
ගැන කතා කරේ නෑනේ. මෙතුමාලා
ප්‍රියංක ජයරත් මහත්තයා
ඒක ගැන මම කතා කරේ නෑ.
ගරු නියෝජ්‍ය අධායතුමා, මෙතුමා මේ පරණ අතීතයට මේ
හරි
මේන්තුවේ මන්ත්‍රීන්ගේ අපහාස ලක්කන
නෑ. පොයින්ට් ඔෆ් ඕඩර් යන්නේ මේ.
අද නෑ. ඒ මොකදලා ඒ ගැන මම ප්‍රකාශ කරනකොට මේක කුලප් වෙලා.
ඔබතුමා ගලසලා පිරුමෙත්වා නෙමෙයි නේ.
මේ ගෝඨාභය රාජපක්ෂ හොඳම ගෝලියෝ.
හරි. හොඳම තුමතුමා
කතා කරගන්න. හිලුවෙලා ඇඳන් ගැට රිංගල් වල තව වෙන එකක් ඒක ඇත්ත.
ගරු මන්ත්‍රීතුමාලා නිශ්ශබ්ද වෙන්න.
ඒක නිසා මම කියන්න කැමති නියෝජ්‍ය කතානායකතුමනේ, මම ඒ ප්‍රකාශ මම ඒ විදිහට ඡන්දය දීලා රනිල් වික්‍රමසිංහ බලයට පත් කරලා අන්න හේතුව නිසා ඒ අවස්ථාවේදී රට පුරාම පෝස්ටර් ගහලා තිබුණා රනිල්ට ඡන්දය දීලා ගෙදර එන්න එපා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විරුද්ධ පක්ෂය අතර කතා කරේ. ඒ සඳහා විරුද්ධ පක්ෂය කතා කරන්නේ සියලු දෙනාම නිහඬ කරලා තිබුණේ, නිහඬ කරලා බීතිරපත් කළා. ඒ සත්‍ය තුල තමයි මම ඡන්දය දීලා ඒ සඳහා කරේ. ඒ නිසා බයෙන් ඡන්දය දීපේකක් නෙමෙයි, වෙනත් වරප්‍රසාදයක් සඳහා ඡන්දය දීපේකක් නෙමෙයි. මේ රටේ සුවසක් දේශප්‍රේමී ජනතාව වෙනුවෙන් තමයි ඡන්දය භාවිතා කරේ. ඒක නිසා ඒ වගේ මම කියන්න කැමති ඩයනා ගමගේ මන්ත්‍රීතුමියට අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හැංගිච්ච මිනිස්සුවේ ගෝඨාභයත් එක්ක ඇහිල්ලලිම පැල්ල ගියා ගහනකොට ඒකින්ද කටවහගෙන වාඩි වෙන්න පැල්ල ගියා මිනිස්සු සයිය ගහලා පැල්ල ගිය මිනිස්සු. එතකොට ඩයනා ගමගේ මන්ත්‍රීතුමියට මේකට අහිමි වෙන්න හේතුව එතුමියව පත් කළා තියෙන්නේ සජබෙන්, අපි නෙමෙයි. නුසුදුසු පුද්ගලයෙක් පත් කළා තියෙනවනේ ශ්‍රේෂ්ඨ අධිකරණයක් දින්දු කරන. ඒගොල්ලන්ට ඒ ගැන කියන්න අයිතියක් නැහැ. මොකද හේතුව එතුමන්ලා පත් කරු එතුමන්ලම ජාතික ලැයිස්තුවේ පත් කරපු මන්ත්‍රීතුමියක්. ඒ මන්ත්‍රීතුමිය දැන් ඒ මන්ත්‍රීතුරිය අහසි කළා තියෙන එකට වග කියන්න ඕනෙත් සජබම තමයි. ඒකට වග කියන්නේ සජබ. ඒගොල්ල තමයි මන්ත්‍රීවරයා පත් කරනකොට ඒ පිළිවන් සියලු දේවල් හොයන්න ඕනේ. ඒක නිසා ඒකත් මේ ආණ්ඩු පක්ෂයට පටවන්න දෙයක් නැහැ. ඒකත් විරුද්ධ පක්ෂයේ වකින් පැහැරීමක්. සමගි ජන බලවේගයේ වකින් පැහැරීමilla
සුදුසුකම් පරීක්ෂා කරන්න නැතුව
අවශ්‍ය දේ හොයන්නේ නැතුව.
ඔව් මොකක්ද ඡන්දි මිරක්කොඩ මන්තවා.
අයිට වඩ.
ඔව්.
ගරු නියෝජ්‍ය කතානායකතුමා මේක පාර්ලිමේන්තුව. මෙතන මේ මරණාධාර සමිතියක කතාවක් නෙමෙයි. අනවශ්‍ය
දේවල්
ඩයනගමගේ ඇමතිකම් දුන්නේ. කවුද ඩයනගමගේ මේ අනවශ්‍ය දේවල් රටේ පාර්ලිමේන්තුව?
හරි ඡන්දි මිර.
බලන්න මොකද මේ කලබල?
අනුභව බස්කෝල් මැතුමා.
මට ඒ අනුව මට කියන්න තියෙන්නේ මේ අවස්ථාවේදී.
ඔබතුමාට මිනිත්තු දෙකයි තව තියෙන්නේ.
මේ අවස්ථාවේදී මෙතුමල්ලාට කලබල වෙන්න, කෑ ගහන්න, කුලප් වෙන්න කිසිම දෙයක් නැහැ. මේගොල්ලා රට ආරක්ෂා කරගෙන මේගොල්ලෝ ජීවත් වෙන්නේ මේ හින්දා තමයි. මේ රට මේ තත්ත්වයට පත් කරගත්තේ මේගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදාගත්තේ මේ හින්දා තමයි. ඒක නිසා සියලු දෙනාම අපි එකට එකතු වෙලා ওই වාද වේද නැති කරලා එකට ගමනක් යමු. රට ගොඩනැගීම සහ රට දියුණු කිරීම සඳහා අපි ඉදිරියට යමු. ස්තුතියි.
හොඳයි, බොහොම ස්තුතියි. ගරු එස් අඩේකල්නාදන් මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් තියෙනවා.
நன்றி பிரதி சபாநாயகர் அவர்களே. முதல்ல இந்திய பிரதமர் நரேந்திர மோடி அவர்களுக்கும் இங்கே இருக்கின்ற இந்திய தூதரகத்துக்கும் எங்களுடைய ஆளுநர் சார்ல்ஸ் அம்மையாருக்கும் தமிழ் பன்னி மாவட்ட நாடாளுமன்ற உறுப்பினர்களான சார்ல்ஸ் வினோ நான் உட்பட எங்களுடைய வேண்டுகோளுக்கு நாங்கள் 600 மில்லியன் ரூபாயை மன்னார் வைத்தியசாலைக்கு அன்பளிப்பாக தந்ததையிட்டு நாங்கள் எல்லோரும் முதல்ல நன்றி சொல்ல கடமைப்பட்டிருக்கின்றோம். அதேபோல சுகாதார அமைச்சுக்கும் இந்த நன்றியை நான் தெரிவித்துக் கொள்ள முனைகின்றேன். இன்னொரு விடயம், முக்கியமான விடயம், பிரதி சபாநாயகர் அவர்களே, தேசிய பாடசாலைகள் என்று அழைக்கப்படுகின்ற பாடசாலைகள், குறிப்பாக மன்னாரில் உள்ள புனித சபேரியார் ஆண்கள் கல்லூரி, புனித சபேரியார் பெண்கள் கல்லூரி, சித்தி விநாயகர், அதேபோல வவுனியாவிலே முல்லைத்தீவிலே இருக்கின்ற தேசிய பாடசாலைகள் இன்றைக்கு ஆசிரியர் பற்றாக்குறையால் மிகவும் கல்வி துறையிலே, கல்வி நிகழ்ச்சி நிரலிலே அவர்கள் பாதிக்கப்பட்டு கூடுதலாக அந்த பாடசாலைகளிலே மாணவர்களுடைய எண்ணிக்கை என்பது அந்த பாடசாலைகளுக்கு தான் தேசிய பாடசாலைகளிலே கூடுதலாக புனித சபேரியார் ஆண்கள் கல்லூரி, புனித சபேரியார் பெண்கள் கல்லூரி, சித்தி விநாயகர், இனிய வவுனியா முல்லைத்தீவிலே இருக்கின்ற தேசிய பாடசாலைகளிலே கூடுதலான மாணவ மாணவிகளினுடைய எண்ணிக்கை என்பது கூடுதலாக அந்த பாடசாலையிலே தான் இருக்கிறது. மாகாணங்களுக்கான அதிகாரங்களை பறித்து இந்த தேசிய பாடசாலை என்று நடுவன் அரசு, இலங்கை அரசாங்கம் அதை எடுத்துக்கொண்டு இன்றைக்கு கல்வியிலே பின்தங்கிய நிலையிலே அந்த பாடசாலைகள் வரப்போகிற அபாயமான சூழலை இங்கு நான் எடுத்துக் கூற விரும்புகின்றேன். உண்மையிலே எங்களுடைய மாவட்டங்களிலே பேர் சொல்லுகின்ற பாடசாலைகளாக இன்றைக்கு அந்த பாடசாலைகள் மெலிந்து கொண்டிருப்பது எல்லாருக்கும் தெரியும். குறிப்பாக எங்களுடைய மன்னார் மாவட்டத்திலே புனித சபேரியார் ஆண்கள் கல்லூரி, இப்படி நான் கூறிய அனைத்து பள்ளிக்கூடங்களும் அனைத்து கல்லூரிகளும் ஒவ்வொரு மாவட்டத்தின் பிரதிய பலிப்பை எடுத்து கூறுகின்ற பாடசாலைகளாக இருக்கின்றன. ஆனால் அவைகள் இன்றைக்கு கல்வித்துறையிலே ஆசிரியர் பற்றாக்குறையாக இருக்கிற காரணத்தால் பல்கலைக்கழகம் செல்வதற்கான வாய்ப்பை இழந்து விடுவோம் என்ற அந்த அச்சத்தோடு எங்களுடைய நாடாளுமன்ற உறுப்பினர்களை சந்தித்தார்கள். அவர்கள் பிரதானமாக இந்த கல்வியிலே ஆசிரியர்களை தேசிய பாடசாலை கல்வி அமைச்சு அந்த பாடசாலைகளுக்கு ஆசிரியர்களை தர வேண்டும் என்ற கோரிக்கையை முன்வைத்திருந்தார்கள். இதிலே மாகாண சபை உட்பட மாகாண சபையில் இருக்கின்ற கல்வி அமைச்சு இந்த தேசிய பாடசாலைகளுக்கு ஆரம்ப காலத்திலே பாடசாலை அந்த ஆசிரியர்களை கொடுத்தாலும் கூட இப்பொழுது அது அந்த நிலைமை மாற்றப்பட்டிருக்கிறது. ஆகவே கல்வி அமைச்சர் சுசில் பிரேமஜெயந்த் அவர்கள் இதிலே கவனத்தில் எடுக்க வேண்டும். எங்களுடைய போர்க்காலத்திலே இந்த கல்வி ஒன்றுதான் முன்னிலையிலே செயல்படுகின்ற சூழல் காணப்படுகின்ற நிலையிலே எங்களுடைய தேசிய பாடசாலைகளை அந்த ஆசிரியர்களை உடனடியாக நியமித்து பல்கலைக்கழகங்களுக்கு செல்லுகின்ற அந்த மாணவ எண்ணிக்கையை கூட்டுவதற்கான நடைமுறையை நீங்கள் கண்காணிக்க உடனடியாக செய்ய வேண்டும் என்பதை இச்சபையிலே நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். இல்லையென்றால் கல்வித்துறையிலே எங்களுடைய இந்த தேசிய பாடசாலைகள் முன்னணி வகிக்கின்ற இந்த தேசிய பாடசாலைகள் மிகவும் பின்னடைவை சந்திக்கின்ற ஒரு துப்பாக்கி நிலையை நாங்கள் ஒரு காலம் ஏற்றுக்கொள்ள முடியாது. ஆகவே இந்த நிலை பின்தள்ளப்படுமாக இருந்தால் கவனம் குறைவாக அமைச்சரவர்கள் செயல்பட முடியாமல் இருக்குமாக இருந்தால் எங்களுடைய பெற்றோர் மாணவர்கள் போராட்டத்திலே இறங்குகின்ற ஒரு சூழலை அமைச்சரவர்கள் சந்திக்க நேரிடும் என்பதை இங்கு நான் குறிப்பிட விரும்புகின்றேன். ஆகவே அமைச்சரவர்கள் நியாயமாக நடக்கக்கூடிய ஒரு அமைச்சராக நாங்கள் பார்க்கின்ற ஒருவர். அந்த வகையிலே எங்களுடைய வன்னி மாவட்டத்திலே இருக்கிற இந்த தேசிய பாடசாலைகளை உடனடியாக அவர்களுடைய ஆளணி பற்றாக்குறையை நீக்கி இந்த ஆசிரியர்களை உடனடியாக நியமித்து ஆவணை செய்ய வேண்டும் என்று நான் இச்சந்தர்ப்பத்திலேயே நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். எங்களுடைய வெளிவார துறை அமைச்சர் இங்கு இருக்கிறார். குறிப்பாக 2003 மன்னா தலைமன்னாரிலே திசை மாறி சென்ற இரண்டு மீனவர்கள் அங்கே விடுதலை செய்யப்பட்டிருக்கிறார்கள். நான் இருக்கின்றேன் இலங்கையில் இருக்கிற தமிழ்நாட்டிலே இருக்கிற இலங்கை துணை தூதரகத்திலே அவர் அந்த மேற்பார்வையோடு அவர்கள் இருப்பதாக அறிகிறோம். அவர்களை உடனடியாக இங்கு எடுக்க வேண்டும் என்று மிக வினயமாக கேட்டுக்கொள்கிறேன். அவர்களுடைய பெயர் சமந்திரன் நிக்சன் என்று அழைக்கப்படுகின்ற இரண்டு நபர்களையும், குறிப்பாக யாழ்ப்பாணத்திலே 3 இருக்கிறார்கள் என்று நினைக்கின்றேன். அவர்களை இங்கே குடும்பம் சரியாக கஷ்டப்படுது. அவர்களை உடனே மீளெடுப்பதற்கான முயற்சியை அமைச்சர் அவர்கள் செய்து கொள்ள வேண்டும் என்பதை இங்கு நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அது மட்டுமல்ல, நேற்றைய தினம் நான் இந்த நல்லிணக்க ஆணைக்குழு சம்பந்தமாக உங்களுடைய கூட்டத்திலே நான் சமூகம் அளிக்காவிட்டாலும் என்னுடைய கருத்தை நான் சொல்ல முயற்சி வினைகின்றேன். உங்களுடைய முயற்சி உண்மையிலே அமைச்சரன் ரீதியிலே நீங்கள் அதை செய்வது ஒரு பக்கம், அந்த விடயங்களை கையாளுவது ஒரு பக்கம் சரியாக இருக்குமா என்ற ஒரு நிலை இருந்தாலும் கூட எங்களை பொறுத்தமட்டிலே அதை நாங்கள் ஏற்றுக்கொள்ளவில்லை. ஏனென்றால் ஒரு தரப்பு சண்டையிட்ட தரப்பு, அந்த தரப்பு விசாரிக்கின்ற ஒரு முறையை கையாளுகின்ற விதத்தை நாங்கள் ஏற்றுக்கொள்ளவில்லை. ஆகவே இந்த சர்வதேச கண்காணிப்போடு இந்த விசாரணைகள் நடைபெற்றால் நன்றாக இருக்கும் என்று நாங்கள் எங்களுடைய கருத்தை ஏற்கனவே சொல்லியிருக்கிறோம். ஆகவே அதை உங்களுடைய கவனத்திலே எடுத்துக்கொள்ள வேண்டும். அப்பொழுதுதான் ஒரு நியாயம் கிடைக்கின்ற வாய்ப்பு ஏற்படும். அந்த வகையிலே இந்த நல்லிணக்க ஆணைக்குழுவிலே சர்வதேச கண்காணிப்பு இருக்க வேண்டும். அப்படி இருக்கின்ற போதுதான் எங்களுடைய பக்கத்திலே நியாயம் கிடைக்கும் என்ற ஒரு நம்பிக்கை வரும். ஏனென்றால் கடந்த காலங்களிலே இந்த நல்லிணக்க ஆணைக்குழுக்கள் போட்டு போட்டு அதை நம்பி எங்களுடைய மக்கள் தங்களுடைய கருத்தை எடுத்து சொன்னார்கள், தங்களுடைய மனதில் இருக்கிற ரகசியங்களை சொன்னார்கள். அந்த அளவிற்கு சொல்லியும் கூட அந்த ஆணைக்குழுக்கள் கலைந்து கலைந்து போகின்ற ஒரு சூழல், இப்பொழுது புதுசாக அது திருப்பியும் ஆரம்பிக்கப்படுகின்ற நிலை காணப்படுகிறது. ஆகவே இதை முற்றுமுழுதாக நாங்கள் எதிர்க்கிறோம். எங்களுடைய கோரிக்கை ஏற்கனவே அமைச்சர்களிடம் நாங்கள் சொல்லியிருக்கிறோம். இந்த சர்வதேச கண்காணிப்பாளர்கள் இதிலே நீதியை நிலையாட்டுகின்ற வாய்ப்பை ஏற்படுத்துகின்ற ஒரு நல்லிணக்கத்தை அரசு சிந்திக்கமாக இருந்தால் இந்த சர்வதேச இதிலே கொண்டு வர வேண்டும் என்பது எங்களுடைய கருத்தாக இருக்கிறது. ஆகவே இந்த நேரத்திலே இந்த விடயங்கள் செய்யப்படுகின்ற போது அது ஒரு தேர்தலை நோக்கி செய்யப்படுகிறதா என்ற ஒரு கேள்வி எழுகிறது. ஆகவே இதிலே அமைச்சரவர்கள் பல விடயங்களிலே நியாயமாக நடக்கின்ற ஒருவர். ஆகவே இந்த விடயத்திலே எங்களுடைய கோரிக்கையை நாங்கள் சொல்லியிருக்கிறோம். எங்களை பொறுத்த மட்டிலே சர்வதேச கண்காணிப்பாளர் இதிலே இல்லை என்றால் இந்த விடயம் ஒரு காலநிலை நீராகத்தான் இருக்கும். இது நடைமுறைப்படுத்துவதற்கான வாய்ப்புகள் இல்லவே இருக்காது என்பது என்னுடைய கருத்து. ஆகவே இந்த நல்லிணக்க ஆணைக்குழுவை குழுவின் சிந்தனை தொடர்பாக எங்களுடைய கருத்தை சொல்லியிருக்கிறோம். ஆகவே இதை நாங்கள் எதிர்க்கிறோம் என்பதை கூறிக்கொண்டு விடைபெறுகிறேன். நன்றி, வணக்கம்.
திவார விவேகே சந்தா பார்லிமெண்ட் கட்டித்து தாவகாலிகோ வசர்விக்கதாக்கோ அத்தீட்டு வந்தேன்.